ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
සූදානම් වෙමු අපි හිමනම් මෙතැන් සිට මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වීති කතා බහ කරන අපගේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්න. සුපුරුදු විදිහට තොරතුරු වාර්තාකරණයට ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝවන් සුබෝදැස්සනක් මනෝජ්.
අයිබෝවන් සුබෝදැස්සනක් දිල්රුක්ෂි.
දැන් බොහෝ දෙනෙක් මේ අලුත් ආණ්ඩු පිහිටවනවාද නැද්ද? එතකොට මේ සර්වපාක්ෂික ආණ්ඩුවකට තියෙන සූදානමට මොකද වෙන්න යන්නේ කියන කරුණු කාරණා පිළිබඳව උනන්දුවක් දක්වමින් තියෙන අතරවාරයේදී එක්වරම ඊයේ වෙද්දී ශ්‍රී ලංකාවෙන් ඇහෙනවා මේ වෙනකන් ශ්‍රී ලංකාවේ තහනමකට ලක් කරලා තිබුණු අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන දෙමළ සංවිධාන 6කට තිබුණු තහනම ඉවත් කරලා තවත් අතිරේක සංවිධාන කිහිපයක් මේ තහනම් ලයිස්තුවට ඇතුළත් කළා. පුද්ගලයින් වශයෙන්ුත් ගත්තාම පුද්ගලයින් විශාල සංඛ්‍යාවකට තිබුණු තහනම 300කට අධික සංඛ්‍යාවකට තිබුණු තහනම ඉවත් කළා. තවත් අලුත් පුද්ගලයින් මේකට ඇතුළත් කළා තියෙනවා. මේ හදිසියේම සිදුවුණු මේ කාරණාව මේ පිහිටවන්නට සූදානම් වෙන සර්වපාක්ෂික ආණ්ඩුවට යම් සම්බන්ධයක් තියෙනවද කියන කසුකුසුවකුත් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඇහෙනවා. මේ තොරතුරු මැද්දේ අපි මේ කතා බහෙන් අද අපේ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. මනෝජ්, මොකක් මේ වෙන්න යන්නේ? මේ පිළිබඳව තියෙන සවිස්තරාත්මක තොරතුරු අපි අබෙන් මුලින්ම බලාපොරොත්තු වෙනවා.
ඔදෙන් ඊයේ දවසේ ගැසට් නිවේදනයක් නිකුත් කර ආරක්ෂක අමාත්‍යාංශය ලංකාවේ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 6ක් පුද්ගලයින් 316 දෙනෙක් මේ ඔවුන්ට පනවලා තිබුණු තහනම ඉවත් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ ගැසට් නිවේදනයට අනුව තහනම ඉවත් කරලා තියෙනවා ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ඕලිය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය කියන සංවිධාන ඒ අනුව තහනමින් ඉවත් කරලා තියෙනවා. ඒත් එක්කම තවදුරටත් තහනම් සංවිධාන ප්‍රමාණයක් නම් කරලා තිබෙනවා. ඒත් එක්කම අසාධු ලේඛනයට අලුතෙන් තව සංවිධාන තුනක් ඇතුළත් කරලා තියෙනවා. ඒ සංවිධාන තුන හැටියට සඳහන් වෙන්නේ දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර්, ඒත් එක්කම දාරුල් අදර් කුරාන් මද්‍රාසා, එහෙමත් නැත්නම් දාරුල් අදර් කියන සංවිධානයම තවත් සංවිධානයක්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඒ වගේම සේව් ද පර්ල් සමාජය අසාධු ලේඛනයට එකතු කරලා තියෙනවා. තවදුරටත් මේ තිබුණු තහනම ක්‍රියාත්මක කරන සංවිධාන විදියට ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි, දෙමළ පුනරුත්ථාපන සංසදය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශ සීමා ඉක්ම වූ දෙමළ ඊලාම් රාජ්‍ය, ලෝක දෙමළ සහන සාධක අරමුදල, ජාතික තවහීද් ජමාත්, ජමාතේ මිලාතේ ඉබ්‍රහීම්, ද්‍රවිඩ තරුණ සංවිධානය, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය, මෙන්න මේවා එතකොට තවදුරටත් තහනම් සංවිධාන විදිහට නම් කරලා තියෙනවා. දැන් මේ වන විට දේශපාලන පක්ෂ සමග සර්වපාක්ෂික ආණ්ඩු පිළිබඳව සාකච්ඡා තිබෙනවා. ඒත් එක්කම ජිනීවා මානව හිමිකම් කොමිසම සහ ලෝකයේ අවධානය දිනාගත්තු සංවිධාන තියෙනවා. ලෝකයේ අපි දන්නවා අපි මේ ව්‍යාපාර පිළිබඳව එතරම් තැකීමක් නොකරට මේ ව්‍යාපාර පිළිබඳව ජාත්‍යන්තරයේ ඔවුන්ගේ සංවිධාන ජාත්‍යන්තරයේ හඬ සහ අවධානය අවදි කරමින් ඉන්නවා. ඒත් එක්කම රටක් විදිහට කාලෙන් කාලෙට මේ ලයිස්තු යාවත් කාලීන කරනවා. මොකක්ද හරියටම වැඩපිළිවෙල කියලා සඳහන් නොකළත් දැන් මේ වෙනකොට මේ සංවිධාන තහනම් සංවිධාන බවට පත් නොකර ඔවුන්ට පනවා තිබුණු තහනම ඉවත් කරන්න ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඊයේ දවසේ මේ පිළිබඳව බොහෝ ආයතනවල සංවිධානවලට අභ්‍යන්තරයේ අවධානය යොමු වෙලා තිබුණා. ඉතින් ඒ අනුව දෙමළ සංවිධාන 6ක් සහ පුද්ගලයින් 316 දෙනෙකුට තිබුණු තහනම ඉවත් කරන්න ගැසට් නිවේදනයක් මගින් ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ දිනේ වෙනකොට පියවර අරගෙන තියෙනවා.
මං කලින් කිව්වා වගේ මනෝජ්, මේ සර්වපාක්ෂික ආණ්ඩුවකට සූදානමක් පිළිබඳවනේ බහුල වශයෙන් කතා බහ කරමින් හිටි. සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වෙන පක්ෂ මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් පොඩි කුකුසක් තිබුණා. මොකද පක්ෂ වශයෙන්, කණ්ඩායම් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ ස්වරූපයෙන් සාකච්ඡා පවත්වමින් යනවා. දැන් මේ වෙනකොට මේ සාකච්ඡාවල ප්‍රගතිය, කවුද කැමති කවුද අකමැති, මොනවද මේ සම්බන්ධව තියෙන තත්ත්වය?
අපි දිලෘක්ෂ පසුගිය සතියේ වැඩසටහනනුත් සාකච්ඡා කරා. ගිය අඟහරුවාදා ජාතික ජන බලවේගය ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එකඟ වුණා කියලා. නමුත් ඒ සාකච්ඡාව පැවැත්ුණේ නැහැ. ලිඛිතව ජාතික ජන බලවේගයේ අදහස් ජනාධිපතිවරයාට යොමු කරලා තිබුණා. එතකොට ජාතික ජන බලවේගයේ සර්වපාක්ෂික ආණ්ඩුවකට සූදානම් නැති බව, සමග ජන බලවේගයේ පක්ෂයක් විදිහට සර්වපාක්ෂික ආණ්ඩුවකට සූදානම් නැති බව වගේම සර්වපාක්ෂික වැඩපිළිවෙලකට ඔවුන් සූදානම් බවට අදහස් දැක්වීම, ඒත් එක්කම දෙවන ජාතික සංධානය පක්ෂයක් විදිහට මේ සර්වපාක්ෂික ආණ්ඩුවට එකඟ වෙන්න කටයුතු නොකිරීම, මේ අනුව බැලුවට පස්සේ සියලු පක්ෂ එකතු වෙලා පිටුවන්න යන ආණ්ඩුවකට යම් ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙලාවේ එක පැත්තකින් වාර්තා වෙනවා මේ සතියේ සර්වපාක්ෂික ආණ්ඩුවකට අදාළ කාරණා විසඳේවි, අලුතෙන් රාජ්‍ය අමාත්‍යවරු පත්වේවි, අමාත්‍ය දුර කීපයක් සඳහා පුද්ගලයින් නම් වේවි කියලා. නමුත් මේ වැඩපිළිවෙල මොකද්ද කියලා බලමු. තව පැත්තකින් සාකච්ඡා වෙනවා මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහිවන වැඩපිළිවෙල අතහැරලා දාලා සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සඳහා යොමු වේවි කියලා. දැන් ගිය සතිය වෙනකොට ඇතැම් දේශපාලන පක්ෂවල නායකයන්ගේ නම් පවා යෝජනා වෙලා තිබුණා ඔවුන් අමාත්‍ය දුර සඳහා කටයුතු කරන්න සූදානම් කියලා. දැන් උදාහරණයක් විදිහට පෞගේ සතියේ පල්නිරිගම්බරම් කන්ද උඩ රට දමිළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ විශේෂයෙන් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන ඔවුන් තීරණය කරායි කියලා එක්තරා අවස්ථාවක වාර්තා වුණා. ඔවුන් තනතුරු ලබා නොගෙන, ප්‍රතිලාභ ලබා නොගෙන පක්ෂයක් විදිහට රජයට සහයෝගය ලබා දෙන්න මේ ඉදිරියට ගෙන යන සර්වපාක්ෂික වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්න එවැනි සාකච්ඡාවට ගිහිල්ලා තියෙනවා. ඒ අනුව සමහර විට මේ සර්වපාක්ෂික ආණ්ඩුව බිහි නොවි සර්වපාක්ෂික වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡාව මේ සතියේදී ගැරෙයි කියලා වාර්තා වෙනවා. එතකොට දේශපාලන පක්ෂවලින් වෙන් වෙන්ව මන්ත්‍රීවරු එන නිසා ඇමති දූර, රාජ්‍ය ඇමති දූර සංඛ්‍යාවත් සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්, ඉහළ යන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. රාජ්‍ය අමාත්‍යවරුන් කොහොම වුණත් මේ සතියේ දිවුරුම් දෙන්න නියමිතයි කියලා තමයි වාර්තා වන්නේ. ඉතින් ඒ අනුව අපි බලමු දිගින් දිගටම කතා කරපු සර්වපාක්ෂික වැඩපිළිවෙලට මොකද වෙන්නේ කියලා. පක්ෂ වශයෙන් විශේෂයෙන් විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම් තුනම පක්ෂ විදිහට සර්වපාක්ෂික ආණ්ඩුවට එකඟ නොවන වෙලාවක මොකද්ද ඊළඟ පියවර කියලා අපි මේ සතියේ බලමු.
දැන් මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සඳහා විවිධ පක්ෂ සමගින් සිදු කරමින් යන සාකච්ඡා අතර වාරයේදී ජනාධිපතිවරයා මුස්ලිම් කොංග්‍රසය සමගින් සිදු කරපු සාකච්ඡාවකදී මතුවුණු විශේෂිත කාරණාවක් කෙරෙහි මගේ අවධානය යොමු වෙනවා. ඔබට මතක ඇති මීට කලින් ගොටබේ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යම් කණ්ඩායමක් පත් කළා, එක රටක් එක නීතියක් කියන නම යටතේ රටේ එක නීතියක් පිහිටුවාලීම උදෙසා ඥානසාර ස්වාමින් වහන්සේ සභාපතිත්වයේ දැරීම පිළිබඳව ලොකු මතභේදයකුත් තිබුණා. දැන් මේ ගැන කතා වෙලා තියෙනවා කියලා ආරංචි මුස්ලිම් කොංග්‍රසය සමග පැවති සාකච්ඡාවේදී. එතකොට මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මොනවද මේ සම්බන්ධයෙන් දරන මතය? ඔහු මොනවද ජනාධිපති රනිල් වික්‍රමසිංහට කියලා තියෙන්නේ? මොනවද වාර්තා වෙන්නේ?
ඔව්, පහුගිය 10 වෙනිදා අපි කලොත් වගේ දේශපාලන පක්ෂ වෙන වෙනම හම්බෙලා ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා කළා පෞගිය 10 වෙනිදා. මේ ගැන ජනාධිපතිවරයායි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නියෝජිතයුයි අතර සාකච්ඡාවක් පැවැත්තුණා. මේ සාකච්ඡාවේදී රවුෆ් හකීම් මන්ත්‍රීවරයා, මුස්ලිම් කොංග්‍රසේ නායකයා, මේ එක රටක් එක නීතියක් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසීමක් කරලා තියෙනවා. එතකොට මේ එක රටක් එක නීතියක් වැඩපිළිවෙල පිළිබඳව කරපු සාකච්ඡාවේ වාර්තාව ගැන ඉස්සරහට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න අපේක්ෂා කරන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා හකීම් මහත්මයාට සඳහන් කරා කියලා වාර්තා වෙනවා. ජාත්‍යන්තරව රට ඇතුලේ මතභේදයට තොදු දීලා තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න ඕනේ, අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම ඉක්මනින් නතර කරන්න ඕන කියලා රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරලා තියෙනවා. මම දැක්කම ඉල්ලීම් කරලා තියෙනවා. ඒ වගේම නැගෙනහිර පළාත මුල් කරගෙන එක ජන සමාජයක් ඉලක්ක කරගන සිදුවන පුරාවිද්‍යා ගැනීම නතර කරන්න ඕනේ, මුතුර් වගේ පළාත් පාලන ආයතනවල තත්ත්වය උසස් කරන්න ඕනේ, මේ වගේ ඉල්ලීම් කරලා තියෙනවා. අනිත් එක පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට පවත්වන්න, ලංකාවේ දෙමළ මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් වන ගැටළු වලට විසඳුම් ලබා දීමේදී මුස්ලිම් කොංග්‍රසයේ දෙමළ ජාතික සංධානයේ ඇතුළු පක්ෂ එක්ක සාකච්ඡා කරන්න ඕන, මේ ආදී වශයෙන් ඉල්ලීම් කීපයක් කරලා තියෙනවා. ඉතින් ඉල්ලීම් වලට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබිලා තියෙනවා කියලා වාර්තා වෙන ඔබ දන්නවා. යම් මේ පත් කිරීම සම්බන්ධයෙන් පවා සමහර තැන්වල විවිධ අදහස් පළ වුණා. එක රටක් එක නීතියක් ගොඩනගන්නේ ඥානසාර හඳුරන ප්‍රධානත්වයෙන් පත් කරපු කමිටුව පිළිබඳව මේ කමිටුව රැස් වෙලා ගත තීන්දු තීරණ අනුව වාර්තාවක් ජනාධිපතිවරයාට බාර දීලා තියෙනවා. මූලික වශයෙන් මේ සාකච්ඡාවේදී අපිට අර ප්‍රධාන උද්ෘතය ලෙස වාර්තා වෙන්නේ මේක රටක් එක නීතියක් කියන වැඩපිළිවෙලට අදාළ වැඩසටහන වාර්තාව පිළි අරගෙන කටයුතු කරන්න සූදානමක් නැහැ කියලා. ඒ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න සූදානමක් නැහැ කියලා ජනාධිපතිවරයා හකීම් මන්ත්‍රීවරයාට සඳහන් කරලා තියෙනවා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
ශ්‍රී ලංකාවේ මේ ගෙවිල ගිය සතියේ සිදුවුණු සිදුවීම් දාමය අතරට මීළඟට මම එකතු කරගන්නට සූදානම් පොහොට්ටුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැඩිලා ගිහිල්ලා පක්ෂ 10ක් ස්වාධීන කණ්ඩායමක් විදිහට කටයුතු කරනවානි. මේ කට්ටිය පිළිබඳව වාර්තා වෙන අලුත්ම තොරතුරක්. උන් අලුත් පක්ෂයක් පිටවා ගන්න යනවා කියලයි කතාව තියෙන්නේ මනෝජ්. මොකක්ද මෙහි අභිලාෂය? මේ සඳහා දැනට තියෙන සූදානම කොහොමද? කවුද මේකේ නායකයා බවට පත්වන්න නියමිත? මොනවද අපිට වාර්තාවන්නේ?
දැන් අපි දැක්කා මේ ආණ්ඩුවෙන් ඉවත් වූ දේශපාලන පක්ෂ මේ ඔවුන් එක්තරා කණ්ඩායම් ස්වාධීන වෙනවා. ඔවුන් සමහරලාට ආණ්ඩුවට විරුද්ධව මත දරනවා, සමහරලාට ආණ්ඩුවගේ නියෝජනවලට පක්ෂපාත වෙනවා. උදාහරණයක් විදිහට ජනාධිපතිවරයා තෝරන ඡන්දයේදී විමල් වීරවංශ, උදේගම්මන්පිල, වාස්තු රණකාර මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායම දළ සලහපිරු මන්ත්‍රීවරයාට පක්ෂ වෙනවා. පස්සේ හදිසි නීතිය සම්බන්ධයෙන් වන විවාදයේදී අවස්ථාවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කතාවකුත් කරලා ආණ්ඩුව ගෙනපු හදිසි නීතියට පක්ෂව ඡන්ද ලබා දෙනවා. දැන් මොවුන් කණ්ඩායම් විදියට එළියට ආවට ඉස්සරහට ඡන්දයක් ආවොත් ඔවුන් එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද? වැඩ පිළිවෙල මොකක්ද? ඔවුන් අලුතෙන් දේශපාලන පක්ෂයක් පිහිටුවනවද? මේ ආදී සාකච්ඡා තිබුණා. ඒ අනුව දැන් ඔවුන් තීරණය කරලා තියෙනවා අලුත් දේශපාලන පක්ෂයක් පිහිටවන්න. එතකොට මේ විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, වාස්තුව නානායක්කාර මේ කණ්ඩායම් ඔවුන්ගේ පක්ෂ විදිහට ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළවරුමය, ප්‍රජාසන්තවාදී වාමාංශික පෙරමුණ, කමියුනිස්ට් පක්ෂය, සමාජ පක්ෂය, මේ පක්ෂ සහ කණ්ඩායම් ලබන 21 වෙනිදා මහරගම තරුණ සේවා සභාවේදී අලුත් පක්ෂයේ ලිදක්වන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. මේ දැනට වාර්තා වෙන තොරතුරු ඇතුලේ මේ පක්ෂයේ දේශපාලන නායකයෙක් පත් නොකරන්න අදහස් කරලා තියෙනවා. ඒ වගේම සභාපතිවරයෙක්, ලේකම්වරයෙක් ඇතුළු නිලධාරී මණ්ඩලයක් එක්ක විධායක සභාවක් පත් කරන්න තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ පක්ෂයේ පිහිටුවීම ගැන විශේෂ සාකච්ඡාවකුත් කමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පහුගිය අඟහරුවාදාය පැවැත්වලා තියෙනවා. ඉතින් අතුරලි රත්නහාමුදුරුව, ගෙවිඳ කුමාරසිංහ මන්ත්‍රීවරයා, වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා මේ සියලු දෙනා මේකට ඇවිල්ලා අදහස් විමසලා තියෙනවා. 21 වෙනිදා අලුත් දේශපාලන පක්ෂය පිහිටවනවා. එතකොට දැන් දළ සලහපෙරුම මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරු ඔවුනුත් දැන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වෙලා විපක්ෂයේ ස්වාධීන කණ්ඩායම් විදියට වැඩ කරන්නේ. ඔවුනුත් අලුත් වැඩකට අත ගහලා තියෙනවා. අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න ඔවුන් සූදානම් වෙනවා. වෙනම සාකච්ඡා මේ වෙන විට ඔවුන් පවත්වමින් ඉන්නවා. ඒ අතරේ තීරණය කරලා තියෙනවා දළ සලහපෙරුම ජී.එල්. පීරිස් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හැම සතියෙම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියලා මේ රටේ ප්‍රශ්න ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් ඉදිරියේ තව දේශපාලන පක්ෂ කිහිපයක් බිහි වෙන්න ඉඩකඩ තියෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ පෞගිය කාල සීමාවේ අරගලයත් එක්ක ඇති වුණු තත්ත්වයත් එක්ක දේශපාලන පක්ෂවලින් නිදිලා කණ්ඩායම් වශයෙන් යම් යම් තීරණ ගත්තා. පාර්ලිමේන්තුවේ සමහර ස්වාධීන වුණා, සමහර විපක්ෂයට ගියා, සමහර වැඩ පිළිවෙල පිළිබඳව අදහස් කරේ නැහැ. කොමුණත් ඔවුන්ට ඡන්දෙකට ආව ඡන්දෙට යන්න සිද්ධ වෙනවා. ඒ සඳහා යම් සුරක්ෂිත භාවයක් ඇති කරන්නත් එක්ක තමයි ඔවුන් දේශපාලන පක්ෂ විදියට ලියාපදිංචි වෙලා ඉදිරි වැඩ දැන් සකස් කරමින් ඉන්නේ.
දැන් මනෝජ්, මේ ආකාරයට මේ පොහොට්ටු පක්ෂයෙන් මිදිලා ගිය ස්වාධීන වුණු කණ්ඩායම් විවිධ නම් යොදාගෙන ඒකරාශී වෙලා පක්ෂ පිහිටුවගෙන මේ ලකලෑස්ති වෙන්නේ මේ ඡන්දයක් ළඟ එන්න යනවද කියන මේ පොඩි කුකුසත් මතු වෙනවා. අපි දන්නවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කලින්නම් කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි කාලය අවසන් වනතුරු ඔහු ජනාධිපති ධූරයේ රැඳී සිටිනවා කියලා. නමුත් දැන් වෙනකොට ඒ තීරණය වෙනස් වෙනවාදෝ කියන තත්වයක් මතුවෙනවා මේ ලැබෙන ආරංචිත් එක්ක. රනිල් මැතිවරණයකට යන්නත් ලෑස්තියක් තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. මේ කතාව ඇත්තද?
එහෙම කතාවක් අලුතෙන් ඇති වෙලා තියෙනවා. ඔබත් කිව්වා වගේ ඉතුරු අවුරුදු 2025 වෙනකම් පාර්ලිමේන්තුව නොවිසුරුවා මේ පාර්ලිමේන්තුවත් එක්ක කටයුතු කරන්න උත්සාහයක් තියෙන බවට වාර්තා වුණා. දැන් අලුතෙන්ම යම් කසපුසුවක් නිර්මාණය වෙලා තිනවා ඡන්දෙකට යන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඉදිරි කාල සීමාවේදී තීරණයක් ගනීවිද කියලා. දැන් ඊයේ දිනේ වෙනකොටත් ජාතික ජන බලවේගය ඇතුළු කණ්ඩායම් යෝජනා කරන්නේ ජනමතය උරගා බලන්න කියලා. සමගි ජන බලවේගය ඇතැම් කණ්ඩායම් කියනවා ඡන්දෙකට යමු කියලා. මේ වගේ අවස්ථාවක ඒ අනුව සමහර විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කැම්බෙකට යන්න සූදානම් වේවිද කියන අදහස තියෙනවා. හැබැයි අවුරුදු දෙකමාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාටත් ව්‍යවස්ථාවෙන් බලයක් නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ බහුතර තීරණයක් අරගෙන එහෙම දෙයක් කරයිද කියන අදහසක් මතු වෙලා තියෙනවා. ඒ වගේම මේ අදහසත් එක්ක පොහොට්ටුවේ මන්ත්‍රීවරු ටිකක් කලබල වෙලා කියලත් අපි දැක්කා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මේ වෙලාවේ භූමිය ඇති වුණු තත්ත්ව, පොහොට්ටුවේ කණ්ඩායමට එල්ල වුණු පීඩනය, මේ සියල්ලත් එක්ක ඡන්දෙකට ගියොත් යම් අවාසිදායක තත්ත්වයක් ඇති වේවිද කියන අදහසින් ඔවුන් ටිකක් කලබලයට පත් වෙලා තියෙනවා මේ තීරණයත් එක්ක කියලා තොරතුරු වාර්තා වුණා. ඉතින් අපි කලිනුත් කිව්වාගේ ජනාධිපතිවරයා තීරණය කළේ ඉදිරි දුර කාලය සම්පූර්ණ කරන්න ඡන්දෙකට නොයා ඉන්න. ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ජනාධිපතිවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පොරොන්දු වෙලා තියෙනවා කියලා, ඉදිරි කාල සීමා ඉවරණකන් ඡන්දෙකට යන්නේ නැහැ කියලා. නමුත් දේශපාලන පක්ෂවලින් සහ එළියෙන් එල්ල වෙන්න තියෙන පීඩනය අවම කරන්න ඡන්දෙකට යාමේ හැකියාවකුත් තියෙනවා කියලා යම් ආකාරයෙන් දැන් අලුතෙන් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා.
ශ්‍රී ලංකාවට ඒමට සූදානම් වුණු නෞකාව, චීන නෞකාව යුවාන් වෑන් 5 නෞකාව නිසා භූදේශපාලනික වශයෙන් විශාල අර්බුදයකට ශ්‍රී ලංකාව මැදිහත්ව සිටියා. චීනයත් සහ ඉන්දියාවත් අතර මේ නැවට ශ්‍රී ලංකාවට ඇතුල්වන්නට අවසර ලබා දීලා කියලා තමයි අලුතෙන්ම තොරතුරු වාර්තාවෙන්. මේ තීරණයේ පසුපස කවුද ඉන්නේ? එතකොට ඉන්දියාවේ ප්‍රතිචාරය මොකක්ද මේ සම්බන්ධව? මේ තීරණය අරගෙන තියෙන්නේ මොන හේතුවක් නිසාද? එතකොට දැන් අර කලින් තිබුණු බලපෑම නැද්ද? මේවා තමයි දැන් ඇතිවෙන ප්‍රශ්න. මොනවද වාර්තා වෙන තොරතුරු මනෝජ් ඔබට ඒ සම්බන්ධව?
ඔව්, දැන් මේ හම්බන්තොට වරායට මේ යුවාන් වෑන් 5 කියන නෞකාවට ඇතුල් වෙන්න විදේශ අමාත්‍යාංශය අවසර ලබා දීලා තියෙනවා. ඒක හාබ මාස්ටර්ට දන් දෙලා තියෙනවා. එතකොට මේ 16 වෙනිදා, කියන්නේ හෙට ඉඳලා 22 වෙනිදා මේ නැව හම්බන්තොට වරායට එන්න විදේශ අමාත්‍යාංශය අවසර යනවා හම්බ වෙලා තියෙනවා. පහසුකම් ලබා දෙන්න නැවට ලංකාව පත් කරලා තියෙන නියෝජිතයත් එක්ක මේ නැවට කටයුතු කරන්න අවස්ථාව තියෙනවා කියලා එතකොට හාබ මාස්ටර්වරයාත් දන් දෙලා තියෙනවා. 11 වෙනිදා නැව ලංකාවට එන්න හිටියේ, නමුත් ප්‍රමාද කරා. ප්‍රමාදයට හේතු මොනවද කියලා ඇහුවට පස්සේ මේ නැව ගැන වැඩිදුර උපදේශන ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා මේ සංචාරය කල් දානවා කියලා තමයි චීන තානාපති කාර්යාලයට ලංකා විදේශ අමාත්‍යාංශයෙන් නිල වශයෙන් දැනුම් දීලා තිබුණේ. තව පැත්තකින් වාර්තා වෙනවා අද ඉන්දියාවේ ජාතික නිදහස් දිනයේ ඉදෙනවා. අද දිනයෙන් පස්සේ නැවට අවසර ලබා දෙන්න සූදානමකුත් තියෙනවා කියලා උදැහැට කියන්නේ. අදින් පස්සේ දවසක් තමයි. එතකොට දැන් නැව පහසුකම් ලබා ගැනීම, එහෙම නැත්නම් සේවා ලබා ගැනීමේ කටයුත්ත පමණක් සිද්ධ කරනවා. ඊට යගේ නිරීක්ෂණ කටයුතු වල නිරත වෙන්නේ නැහැ කියන පොරොන්දු අනුව නැවට හම්බන්තොට වරායට ඇතුළු වෙන්න ඉඩ ලබා දෙනවා කියලා යම් වාර්තා පළවෙමින් තියෙනවා. ඔබහු ඉන්දියාව මොකද කියන්නේ කියලා, ඉන්දියාවත් දැන් යම් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. ඔවුන්ගේ බලපෑමක් නැහැ, ලංකාවට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. දැන් ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක යන වැඩපිළිවෙලේ ණය ප්‍රතිවිරුද්ධව ගත කිරීමේදී චීනයේ දායකත්වය අපිට අතිශය වැදගත්. මේකටත් යම් ආකාරයෙන් ප්‍රශ්න එන්න පුළුවන්, මේ ප්‍රතිවිරුද්ධ කරන වැඩපිළිවෙල පමා වෙන්න පුළුවන් මේ නැව පරක්කු කිරීමත් එක්ක කියලා ඉන්දියාව ඔවුන්ගේ පැත්තෙන් කියලා තිබුණා. දැන් කොමුණක් නැව වරායට එනවා, ඉන්දියාව කියලා තියෙනවා ස්වාධීනව කටයුතු කරන්න දෙනවා කියලා, ඒ කියන්නේ ස්වාධීනව තීරණ ගන්න ලංකාවට ඉඩ දෙනවා කියලා. ඉතින් යම් රාජ්‍යතාන්ත්‍රිකව ටිකක් වැඩිපුර අවධානය යොමු වෙන්න තියෙන ගැටෙන්න තිබුණු අවස්ථාවක් දැන් පහව ගිහිල්ලා තියෙනවා. කොමුණත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ ගැන යම් අවධානයක් වෙලා තියෙනවා. සරත් වීරසේකර මන්ත්‍රීවරයා නැවගෙන ආණ්ඩුවේ ස්ථාවරයේ මේ කණ්ඩායමේදී අහලා තිනවා. අලි සබ්රි විදේශ කටයුතු අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කරලා තියෙනවා ලංකාව නොබෙලි ප්‍රතිපත්තියක ඉන්නවා. නැව එන්න නියමිත වෙලා තිබිලා අවසර ලබා දීලා තියෙන පහුගිය ජූලි මාසේ 9 වෙනිදා, ඒකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජූලි 12 වෙනිදා අවසර දීලා තිනවා. මේ වෙලාවේ රජය මොකක් කරත් වැරදිකරුවන් එන්නේ ආණ්ඩුව, ඒක එහෙම වෙන එක වළක්වන්න බෑ, මොකද අවසරයක් ලබා දීලා තියෙන නිසා කියලා. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා මේ ගැන යම් විමසීමක් කරලා තියෙනවා අලි සබ්රි මන්ත්‍රීවරයා කතාවෙන් පස්සේ. 9 වෙනිදා ඉල්ලපු අවසරයේ 12 වෙනිදා දීලා තියෙනවා. ජූලි 9 ඉඳලා 12 වෙනිදා කියන්නේ රට ගිනිගත්තු වෙලාවක්, කිසිම අමාත්‍යාංශයක වැඩ කරේ නැහැ. එහෙම වෙලාවක නැවට මේ විදිහට අවසර දුන්නේ කොහොමද? අමාත්‍යාංශවල වැඩ නතර වෙලා තියෙද්දි මේක විතරක් මේ මුනේ කොහොමද කියලා ඔහු විමසීමක් කරලා තියෙනවා. අලි සබ්රි අමාත්‍යවරයාත් ඒ වෙලාවේ මේ ප්‍රශ්නේ ඉතා හොඳ ප්‍රශ්නයක් කියලා සඳහන් කරලා මේ වෙනුවෙන් අවසර ලබා දීලා තියෙන්නේ නිලධාරී මට්ටමින්. ඒ හින්දා විදේශ කටයුතු ඇමතිවරයා ඒ ගැන සොයා බලමින් ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. සුරේන් රාඝවන් මන්ත්‍රීවරයාත් යම් ප්‍රකාශයක් කරලා තියෙනවා. චීනයට අයිති වරායක් හම්බන්තොට වරාය. එතකොට ඔවුන්ට අයිති වරායකට නැවක් එද්දී අපි විරුද්ධ වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. මේ වෙලාවේ ජනාධිපතිවරයා වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් රාඝවන් මන්ත්‍රීවරයාගේ අදහසට විරුද්ධ වෙලා තියෙනවා. හම්බන්තොට වරාය කියන්නේ අපිට අයිති වරායක්, ආර්ථික කටයුතු වලට විතරයි චීනයට දීලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් වහම මේ ප්‍රකාශය ඉල්ලාස් කරගන්න කියලා ජනාධිපතිවරයා සුරේන් රාඝවන් මන්ත්‍රීවරයාට කියලා තියෙනවා. ඒ අනුව රාඝවන් මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය ඉල්ලාස් කරගෙන ඒ සම්බන්ධයෙන් කනගාටුවක් පළ කරලා තියෙනවා. කොමුණක් හෙට නැව එනවා, 22 වෙනකම් සම්බන්ධට වරාය තියෙනවා, පොරොන්දු වෙලා තියෙනවා නැවට අවශ්‍ය මේ මේ සේවා ලබා ගැනීමේ කටයුතු විතරයි සිද්ධ කරන්නේ කියලා.
ඔව්, දැන් චීනයේ නැවක් ඇවිල්ලා යනවා. හැබැයි අපි ඕගොල්ලන්ට ගුවන් යානා දෙනවා ඒ වෙනුවට සදාකාලීය කොම තියාගන්න. මේක තමයි ඉන්දියාවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. ඔබත් කලින් සඳහන් කරපු ආකාරයට අද ඉන්දියාවේ 75 වෙනි නිදහස් දින සැමරුමේ දීලා තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් අධිබලති ගුවන් යානා කිහිපයක් ලංකාවට පරිත්‍යාග කරන්න ඉන්දියාව සූදානම් වෙලා තියෙනවා. මේ ඇයි මනෝජ්? මොකක්ද මේ හදිසියේ මෙවැනි තීරණයක් ඉන්දියාව අරගෙන තියෙන්නේ?
ඔව්, ඉන්දියාව ලංකාවට ඩෝනිය වර්ගයේ නිරීක්ෂණ යාන 3ක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒකේ පළවෙනි යානය ඉන්දියාවේ නිදහස් දිනයට සමගාමීව අද දවසේ අපිට හම්බ වෙනවා. වගේම මේ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන නිරීක්ෂණ, ඒ කියන්නේ තාක්ෂණික පාසුකම් ලබා දෙන කණ්ඩායමකුත් අද ලංකාවට එන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ අනුව නිරීක්ෂණ අවකාශ ලංකාවට ගුවනින් සිද්ධ කරන්න දැන් උදා වෙලා තියෙනවා. නමුත් මේ පිළිබඳව සාකච්ඡා කරද්දී ලෝකයේ බොහෝ දේශපාලනීය බලපෑම් වලට තවදුරටත් අපි ගොදුරක් බවට පත් වෙනවාද කියන කාරණේ සාකච්ඡා වෙමින් තියෙනවා. චීන ඉන්දිය ගැටුමට අපි මැදිහත් වෙලා තියෙනවාද කියන කාරණයක් එක්ක කොහොමවත් මතු පිට අර්ථයෙන් නිරීක්ෂණ යාන 3ක් ලංකාවට ඉන්දියාව ලබා දෙන්නේ නිමිතයි. ඒක එකක් අද අපිට හම්බ වෙනවා. ඔබත් කිව්වා වගේ සිද්ධ වෙන්නේ චීනයේ මේ නිරීක්ෂණ නෞකාව මේ හම්බන්තොට වරායට පැමිණෙන්න අවසර ලැබීමත් එක්ක මේ කුතුහලය මේ කතාබහ යම්මුණුසුම්ට අදියරකට ඇවිල්ලා තියෙන වෙලාවක.
ශ්‍රී ලංකාවේ සිට අපිට තොරතුරු සමීප කළේ මාධ්‍යවේදී මනෝජ් උදටියාවලයි. මනෝජ්, බොහොම ස්තුතියි මේ තොරතුරු රැගෙන ආවට. අපි එහෙමනම් ලබන සතියේ සඳුදා යලිත් සතියේ ශ්‍රී ලංකේය පුවත් විමසුම සමගින් සම්බන්ධ වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂ, බොහොම ස්තුතියි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.